ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරී වාර්ෂික වර්තාව ඉදිරිපත් කරමි. මෙම වර්තාව නාගරික සංවර්ධන නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතු යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි.
අරු කම්කරු ඇමතුමා.
අරු කථානායකතුමනි, 2018 හා 2019 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාව යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සම්ප්‍රකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරමි. වාර්තාව වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ.
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා රාජභාෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධක වාර්තාව හා ගිණුම් ඉදිරිපත් කරමි.
ගරු තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2015, 2016, 2017 වර්ෂ සඳහා ජාතික යෝන් සේනාංකයේ වාර්ෂික වාර්තා සහ 2018 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරමි. වාර්තා තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම කම්කරු කටයුතු පිළිබඳ ඇමතුමා.
කථානායකතුමනි, කම්කරු කටයුතු වලට අමාත්‍ය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස්ක තුප්පත සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ විශේෂ විධාන සංශෝධන පළාත්ක තුප්පත් සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම චන්සේ නැමැතුමා.
ගරු කථානායකතුමනි, තලාව දළදාපුර 419 එලේරක් 2 එලේරක් 45 දරණ ස්ථානයේ පදිංචි AKE විජේසිංහ මහතාගෙන් ලැබුණු ප්‍රසවද්ද 2 තන්ත්‍රිමලය තූලේකඩ යන ලිපිණෙහි පදිංචි ඒත් මුතුආ මහතාගෙන් ලැබුණු ප්‍රසවද්ද පිළිගන්වමි.
ගරු කුමාර වෙල්ගම් ඇත්තුමා. ගරු නිපුණ රණවක ඇත්තුමා.
ගරු කථානායකතුමනි, මිරිස්ත උඩුපිල කස්තුරිගේ වත් යන ලිපිණෙහි පදිංචි KK පියවති මෙනවේගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්ස පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව අනුර දිසානායක ඇත්තුමා.
ගරු කථානායකතුමනි, අගමැතිතුමාට යොමු කරන ලද ප්‍රශ්නය වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්වීමේදී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන සටන් පාඨයක් වන්නේ එක් රටක් හා එක් නීතියක් යන්නයි. විශේෂම අපේ සරත් වීරසේකර පොලිස් අමාත්‍යතුමා පුන පුනා මේක කියලා තියෙනවා මැතිවරණ වේදිකාවේ. ඔව්. එමගින් රටේ සියලු ජනතාවට එක් නීතියක් යටතේ ගෙනෙන බවටත් නීතිය සියලු දෙනාට සමාන ලෙස ක්‍රියාත්මක වනු ඇති බවටත් ජනතාව තුළ යම් බලාපොරොත්තුවක් ඇති කරනු ලැබුවා. පසුගිය වසරේ 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනු ලබද්දී නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් වසරක් තුළ ඉදිරිපත් කරනු ලබනවට ප්‍රකාශ කරනු ලැබුවා. ඔබතුමාට මතක ඇති කථානායකතුමනි, 20 සංශෝධන අවස්ථාවේදී කිව්වා ජනාධිපතිතුමාගේ දෙවැනි වර්ෂ පූර්ණයට පෙර ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරනවා කියලා. ගිය 20 සංශෝධන සම්මත කරන වෙලාවේදී කෙසේ වුවද ජනාධිපතිවරයාගේ පත්වීමෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගතවන විට සහ ආණ්ඩුවට වසරකට වැඩි කාලයක් ගතවන විට මේ පිළිබඳ ජනතාව තුළ වර්ධනය වීම පවති බලාපොරොත්තු කඩවීම විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් මේ ශ්‍රේෂ්ඨ අදාළව ගනු ලැබූ ඇතැම් පත්කිරීම් ජනතාව අතර බලවත් මතභේදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති බවටද සමාජයේ විවේචනය එල්ලවීම පවතින බවටද කාපු කවුරුත් දන්නවා. මේ තත්ත්වය තුළ ගරු අගමැතිතුමා මේ පිළිබඳ පිළිතුරු ලබා දේවීමා බලාපොරොත්තු වෙනවා. 1. නව විවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව විසින් විවස්ථා කෙටුම්පත් කමිටුවක් පත්කරන ලබ තිබේද? එම කමිටුවේ සභාපතිවරයා හා සමාජිකයන් කවරේද? මදක සුසිල් පේවජයන්ත අමාත්‍යතුමත් විටින් විට මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තිබුණා. අමතක කරන්න හොඳ නැහැ ගැන. ඒ වගේම ඔවුන් විසින් මේ වන විට විවස්ථා කෙටුම්පත් සකස් කරනු ලැබ තිබේද? සකස් කර අවසන් ඇතනම් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ කවදාද? නොයසේ නම් එම ක්‍රියාවලිය පවතින්නේ කුමන තත්වයකද? අධිකරණ අමාත්‍යංශ මගින් එක් රටක් එක් නීතියක් යන සංකල්පයට අදාළව මේ වන විට නීති කෙටුම්පත් සකස් කරනු ලැබ තිබේද? ඒ පවතින්නේ කුමන තත්වයේද? මා දැක්ක විටින් විට අධිකරණ අමාත්‍යතුමාගේ පැත්තෙන් ප්‍රකාශ කරලා තිබුණා මේ එක රටක් එක නීතියක් පිළිබඳ යම් කෙටුම්පතක් තම අමාත්‍යංශයෙන් සකස් කරමින් තිබෙන බව. නව විවස්ථා කෙටුම්පතක් කෙටුම්පත් කරනු ලැබ හෝ කෙරමින් තිබියදී සහ රටක් එක නීතියක් යන සංකල්පයට අදාළව නීති කෙටුම්පතක් සකස් වී තිබියදී එක් රටක් හෝ එක් නීතියක් සඳහා හෝ ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරනු ලැබීමට හේතුව කවරේද? මොකද එක රටක් එක නීතියකට අදාළ වෙන පරිදි විවස්ථාවක් සකස් කරමින් තිබෙනවා, අධිකරණ අමාත්‍යංශ විසින් කෙටුම්පත සකස් කරමින් තිබෙනවා, ඊට අමතරව ජනාධිපතිවරයා විසින් නව කාර්යසාධක බලකායක් පත් කරන්න හේතු වූයේ කවරේද? එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා සහ සමාජිකයන් පත් කිරීමේදී කවර නිර්ණායකයන් සැලකිල්ලට ගනු ලැබුවේද? මොකද හරි වැදගත්. එක රටක් හා එක නීතියක් පිළිබඳ සංකල්පයේදී මම හිතනවා අපේ රටේ විවිධ ජන කණ්ඩායම් ඉන්න නිසා ඒගොල්ලෝ අතර විවිධ කුකුසක් විවිධ ගැටලු කාර්ය තත්ත්වයක් ඒ පිළිබඳ තිබෙනවා. එසේනම් එහි සභාපති ධූරය සහ එම මණ්ඩලය මේ සියලු දෙනාගේම විශ්වාසය දිනාගත හැකි මට්ටමේ එකක් විය යුතුව තිබුණා. එහෙමනම් එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා සහ සමාජිකයන් පත් කිරීමේදී මොකද්ද සැලකිල්ලට භාජනය කරන්නේ? එහෙම නැතුව යම් ජන කොට්ටාසයක් ඉලක්ක කොට එල්ල කරන ප්‍රහාරයන්ද, යම් ජන කොට්ටාසයට හිංසාවන් ලෙස කටයුතු කිරීමද නිර්ණායකයි කියලා ගරු අගමැතිතුමා පැහැදිලි කරાવી. පසුගිය කාලේ ජාතිවාදී සහ අනෙකුත් ජන කොටස් පිළිබඳව සැකය වර්ධනය කළ පුද්ගලයින් මෙවැනි කමිටුවට පත්කරුන් ලැබීමෙන් අපේක්ෂිත අරමුණු කවරේද? ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමා මේ පිළිබඳව පිළිතුරු ලබා දේවි මා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි කතානායක.
අරුගත අනායකතුමනි, ප්‍රථමයෙන් කියන්න ඕන මේ දිනවල පවතින අයහපත් කලගුණ තත්ත්වය නිසා අපේ රටේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. ඒ වගේ විශාල පිරිසක් පීඩාවට පත් වෙලා ඉන්න බවත් කියන්න ඕන. පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට අවශ්‍ය සහන දෙන්න රජය කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේ මේ කටයුතු සඳහා ඔබ තමුන්නාන්සේලාගේ සහයත් බලාපොරොත්තු වෙනවා. අයහපත් කලගුණේ නිසා ජීවිතහානි පවුල්වලට ශෝකේ පළ කරන්නත් මම මේ අවස්ථාවක් කරගන්නවා. අරුගත අනායකතුමනි, ආයපත් කාලගුණ තත්ත්වය පිළිබඳ පීඩාවට පත් වූවන්ට සාහන සැලසීම පිළිබඳ අපදා කල්පනා කරන රාජ්‍ය අමාත්‍ය ගරුතර රාජපක්ෂ මහත්මයා විසින් මේ සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ප්‍රකාශ කරන්නට ඕන. ස්තුතියි. ගරුතර නායකතුමනි, අප රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍ය දැක්ම තුළින් රට සුන්ව ව්‍යවස්ථාවක් සකස් කරන බවට අපි ජනතාවට පුරුන්දුවල් ලබා දුන්නා. ඒ අනුව ජනතාව අපට ලබා දුන්නු අනුවරමට ගරු කරනවා. වගේම වාර ගන්නා දී සංශෝධනයට ලක්ව ඇති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින විෂමතාවයන් සාඩුපාඩු හඳුනාගෙන නව ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදුම්පත් කිරීම සඳහා මාත්‍ය මණ්ඩලයේ අනුමැති පරිදි අපරාජය විසින් ජනාධිපති නීතිඥ රමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වය විශේෂඥ කොමිටුවක් පත් කර තිබෙනවා. එම කොමිටියේ අනුකූල සමාජිකයන් ලෙස ව්‍යාජනාධිකරණයේ හිටපු සභාපති මිනිසුර අබ්දුල් වහිද්, අබ්දුල් සලාම්, මාචාර්ය වසන්ත සෙනවිරත්න මහත්මිය, මාචාර්ය ජී.එච්. පීරිස්මිතුමා, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා, ජනාධිපති නීතිඥ සංජීව සජයවාදන මහතා, ජනාධිපති නීතිඥ සමන්ත රත්නත්‍රි මහතා, ජනාධිපති නීතිඥ නවීන් මාරපණ මහතා, සහජේෂ්‍ය කථිකාචාර්ය ඒ. සර්වේශ්වරන් මහතා යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලබනවා. මේ වසර අවසන් වන විටේ විවස්ථා කෙටුම්පත් සකස් කොට නිම කිරීමට එම කමිටුවට අපේක්ෂා කරන බවත්, දැනට එම කටයුතු අවසන් අදිරියේ පවතින බවත් අධිකරණ අමාත්‍යාංශය අප වෙත දැනුම් දී තිබෙනවා. හිටියත් යනවා. ගරු කතානායකතුමනි, ඊදකී කමිටු ආදි භාරය වන්නේ රටක සුසු නව අනුකූල ව්‍යවස්ථා සාස්කෘතික පවණක් වන අතර ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ශ්‍රී ලංකාව ආවේනික වූ සංකල්පමය නීති රාමුවක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා තුන විසින් ජනාධිපති කාර්ය සාධකවලක් අයපත් කරනවා.
නෑ, මම ඔබතුමාගෙන් ඇහුවා මේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ කෙටුම් පතක් සකස් කර තිබෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ මම ඇහුවා එම කාර්ය සාධක බලකාය සභාපතිවරයා සහ කාර්ය අනිත් සමාජිකයන් පත් කිරීමේදී කවර නිර්ණායකද සැලකිල්ලට ගත්තේ කියලා. සභානායකතුමාට අවතරයි.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු අනුරුකුමාර දිසානායක මහත්මයා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. ඊට අවශ්‍ය අධිකරු ජනාධිපතිතුමාට තිබෙන බලතල අනුව කාර්ය සාධක බලකායන් පත්කිර කිරීමට තිබෙන බලතල යටතේ මේ ඉටු කර තිබෙන්නේ. එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමා කිව්වා නිර්දේශයන්ව යම්කිසි යෝජනා එනම නම් අධිකාරාමත්තුමා එක්ක සාකච්ඡා කළා තමයි ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කරන ඕනෑම කාර්යක සාමාජික බලකායක් ජනාධිපතිතුමා පත් කරාම සිදුවෙන්නේ.
කතානායකතුමාට අගමැතිතුමත් සභානායකතුමත් එක විට අසරණ භාවයට පත් වෙච්ච ස්වභාවයක් මට පේනවා. ඒ කියන්නේ මම නිශ්චිත වශයෙන් ප්‍රශ්නයක් ඇහුවා මෙම කාර්ය සාධක බලකායට ජනාධිපතිතුමාට බලය තිබෙනවා. හැබැයි ජනාධිපතිතුමා එම කාර්ය සාධක බලකාය පත් කරනකොට සභාපතිවරයා හෝ ඒ සමාජිකයන් පිළිබඳ යම් නිර්ණායක ප්‍රමාණයක් සැලකිල්ලට භාජනය කරනවා. දැන් ඔබතුමාම කියූ පරිදි විවස්ථා කමිටුව පිළිබඳ අපි බැලුවොත් ඒක අපේ රටේ නීතිය පිළිබඳව ප්‍රමාණික දැනුමක් තිබෙන කණ්ඩායමක් විවස්ථාව සඳහා මනෝහර සිල්වමැතිතුමා, රොමේ සිල්වමැතිතුමා, ඒ වගේම ජනාධිපති නීතිතුරු ගණනාවක් ඉන්නවා. ඒ ක්‍රියාදාමයේ හොඳද නරකද වුණත් ඒ කණ්ඩායම් පිළිබඳ අපිට යම් පැසසුමක් තිබෙනවා. හැබැයි මේ කාර්ය සාධක බලකාය පත් කිරීමේදී මා මේක නිශ්චිත වශයෙන් ඇහුවා එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා සහ සමාජිකයන් අත් කිරීමේදී කවර නිර්ණායකයා يعني ජනාධිපතිවරයාට බලය තියෙනවා තමයි මොකක් හරි කාර්ය සාධක බලකාය පත් කරන්නේ. හැබැයි එතුමත් ඒ අය පත් කරන සමාජිකයන් පිළිබඳ යම් ඇගෙයිමක් තියෙන්න ඕන. එහෙම නැතුව මා හිතනවා දීර්ඝ කාලයක් ජනාධිපතිතුරේ වැඩ කරපු වර්තමාන අගමැතිතුමාට මේ පිළිබඳ අවධානයක් තිබෙනවා. ඔබතුමා දන්නවා ඔබතුමා විසින් කාර්ය සාධක බලකායක් පත් කරනකොට ඒ විෂය පිළිබඳ කණ්ඩායම් පත් කරලා ඔවුන්ගේ නාම යෝජනා අරගෙන තමයි ඔබතුමා කාර්ය සාධක බලකාය පත් කරේ. එතකොට ඒවා පිළිබඳ අපිට විවිධ ගැටලු තියෙන්න පුළුවන්. නමුත් ඒ කාර්ය සාධක බලකායම් පිළිබඳ විශ්වාසයක් ඇති වෙනවා. හැබැයි මේ වෙලාවේ සිදු වී තිබෙන දේ තමයි කාර්ය සාධක බලකායක් පත් කොට තිබෙනවා විශේෂයෙන්ම මේ අපේ විවිධ කොටස් මත පදනම් වූ නීති සමුදායක් තිබෙනවා. ඒවා ප්‍රාදේශීය නීති අනන්‍යතාවයන් සහිත නීති තිබෙනවා. මේ ඔක්කොම පොදු නීතියක් යටතට ගේන්නේ. ඒකට එරෙහිව විශාල හඬක් නගපු ඒ අනිකාගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න ඕනේ කියලා කඳ නගපු කණ්ඩායමක් මෙවැනි පොදු ව්‍යායාමයක් වෙනින් පත් කිරීමේදී අපිට මේ දැනෙන එකට වඩා වෙන මොනවද සැලකිල්ලට භාජනය කරපු එක තමයි මම අහපු ප්‍රශ්නය. ඉතින් සභා මේ අගමැතිතුමාගෙන් පසුව සභානායකතුමා පිළිතුරු ලබා දුන්නත් ඒ නිශ්චිත ප්‍රශ්නෙට පිළිතුරු ලැබුණේ නැහැ. කමක් නැහැ, මට තේරෙනවා. ඉතින් ඊළඟ මගේ අතුරු ප්‍රශ්නේ තියෙන මේක ඔබතුමාට මේකට පිළිතුරක් දෙන්න පුළුවන් නම් කමක් නැහැ. නමුත් මගේ අතුරු ප්‍රශ්නේ ඊළඟ පැන නගින්නේ දැන් අධිකරණ අමාත්‍යතුමා අලි සබ්‍රි මැතිතුමා එක රටක් එක නීතියක් පිළිබඳව යම් කෙටුම් පතක් අධිකරණ අමාත්‍යාංශ විසින් සකස් කොට තිබෙන බව වාර්තා කරා. ඒ වගේ මේ පත් කිරීමෙන් පසුව විවිධ අවස්ථාවල මා දැක මාධ්‍ය වාර්තා කරලා තිබුණා එතුමා මේ කාර්ය සාධක බලකාය පත් කිරීමට එකඟ නොවන බවත් ඒ වගේම ඔහු ඉල්ලා අස්වීමට ලිපියක් ජනාධිපතිවරයාට බාර දෙන බවත් ඒ වගේම ජනාධිපතිවරයා වෙලා ලංකාවේ හිටියන ලංකාවට ආවට පසුව
එම ලිපිය ගැන සාකච්ඡා කරන බවත් මා දන්නේ වර්තමාන තත්ත්වය කුමක්ද කියලා එතුමා ගැන. කෙසේ වුවත් ඒකෙන් පෙන්වන්නේ දැන් අපේ රටේ නීතියක් සම්පාදනය කිරීමේ ප්‍රධාන කාර්යභාරය තිබෙන අධිකරණ අමාත්‍යතුමාගේවත් අවබෝධයක් නොමැති බව මේ පත් කිරීමේදී. ඉතින් මා දන්නවා දැන් කුසකර්මාන්තය පිළිබඳ කාර්යසාධක බලකායක් පත් කරනවා නම් ඒ අමාත්‍යවරගේ විමසන මෙහෙම මම වැඩක් කරන්න යනවා මේ අය දාන ඔබතුමාගේ අදහස මොකද්ද? එහෙමයි යම් අලිසබ්‍රි මැතිතුමා විසින් පත්තරවලට එතුමා පත්තරවල වාර්තා කළා තිබුණා මාධ්‍යවල වාර්තා කළා තිබුණා. ඉතින් ඔබතුමා දන්නවා ඒවා පත්තරවලට එන්නේ කොහොමද කියලා. අකමැතිතුමා නේද? ඔබතුමාට අත්දැකීම් තියෙනවා කැබිනට් මණ්ඩලයේ තොරතුරු පත්තරවලට ආවේ කොහොමද? ඒ නිසා පත්තර අසත්‍යයි කියන්නේ යන්න අවශ්‍ය නැති වෙන මට හිතෙන්නේ. ඉතින් මම මේ කියන්නේ දැන් ඒ කියන්නේ එතුමා එක ප්‍රතික්ෂේප කරලා තිබුණෙත් නැහැ. ඒ කියන්නේ එතුමා ප්‍රතික්ෂේප කරලා තිබුණේ කොතරකවත් මම මේ එකක් කරේ නැහැ කියලා. ඉතින් මට එතන පැන නගින ප්‍රශ්නේ තමයි එන අධිකරණ අමාත්‍යවරයාගේවත් මවම අවබෝධයක් මේකට නොතිබුණු බව. මා දන්නේ නැහැ නීතිය හා සාමය පිළිබඳ. එතුමාටත් මේක වැඩ කොටසක් තිබෙනවා. මේ පොලිස් අමාත්‍යවරයාටත් මේ පිළිබඳ අවබෝධයක් තිබුණාද? මේ මං කියදේ එහෙමනේ සාමික ආණ්ඩුවක් මොකද ආණ්ඩුවකට ජනවරමක් තිබෙන්නේ. ආණ්ඩුව වැඩ කරනකොට අඩුමතර මේ අමාත්‍යවරුන් අතර යම් අදහසුම හුවමාරු කර ගැනීමක් අවශ්‍යයි. එහෙම වුණා නම් මම හිතන අගමැතිතුමා සහ සභානායකතුමා මේ තරම් තැකිලීමකට හෝ නේද අසීරුවකට පත් වෙන්නේ නැති වෙයි මේ පිළිබඳව. ඔබතුමාත් මම හිතන්නේ ඔය කියන ඔබතුමා ගැසට් එක දකින්නකොට තමයි මම දකින්නේ. ඔබතුමා අගමැති මම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී.
නෑ
නෑ ඔබ
ඊයරෑත් එකක් තියෙනවා දැක්කද? ඊයරෑක දැක්කද?
ඊයරෑත් එකක්
මාර්ග සභාව දැක්කේ නෑනේ.
ඊයරත් එකක් නෑ මම මේ කියන්නේ මෙහෙමයි අගමැතිතුමා දකින්න විදි වෙලාවටම නම් අපි දකින්නේ
නෑ නෑ
අගමැතිතුමා දකින්න වෙලාවටම නම් අගමැතිතුමා දකින්න වෙලාවට නම් පොදුපුර වැසිනුත් දකින්නේ
එතන ඉඳාගෙන ඉන්නේ
අනුර මම මේ ඔව් මම වේලාසෙදිම දකින්න ඕනේ
ඒ නිසා ඒක ඔබතුමා ඒකට එකඟතාවයකට ආවා
මම පත්‍ර ගන්න
නෑ මම ඒකට ඔබතුමාත් එකඟතාවයකට ආවාද ඒකට ඒ නිසා ගරු කතානායකට මේක බරපතල මේ ප්‍රශ්නය. ඒ කියන්නේ අධිකරණ අමාත්‍යතුමා ඇත්තටම එතුමා යම් අපේ නීති යාවත් කාලන කිරීම සඳහා සැලකිය යුතු වේගවත් සහ කාර්යභාරයක් ඉටු කරමින් තිබෙනවා. මම හිතන්නේ එතුමා ගැන වෙන ප්‍රශ්න අපිට තිබෙන්න පුළුවන්. නමුත් අපේ රටේ නීති යල්පනපු නීති යම් යාවත් කාලන කිරීම සඳහා විශාල වේසක් දරමින් තිබෙන වෙලාවක ඉතින් අඩුමතරමේ අවබෝධය සකස් කරගත යුතු තිබුණා. ඒ වගේම සමහර ජන කණ්ඩායම් මේ කමිටුව පිළිබඳ විශාල විරෝධයක් ඔවුන්ගේ තිබෙන මේ පිළිබඳ තිබෙන විවේචන ඉදිරිපත් කරන්න ලක් වෙලා තිබෙනවා කතානායකතුමනි. එනිසා මා හිතනවා මේ ප්‍රශ්න අපි ආණ්ඩු කළ යුතු වන්නේ අපි පාලනය කළ යුතු වන්නේ ගැටුම් උග්‍රවන දිශාවට නෙවෙයි ගැටුම් සමනය වන දිශාවට. අපි එකිනෙකා අතර ජන කොටස් ඈත් වෙන දිශාවට නෙවෙයි අපි එකිනෙකාගේ ජන කොටස් කිට්ටු වෙන දිශාවට. මට හිතනවා මේ කාර්යසාධක බලකාය පත් කිරීම යම් ප්‍රමාණයකට ජනතාව අතර සම්මුතිය එන දිශාව වෙනුවට ජනතාව වෙන් කිරීමේ දිශාවට ගන්න ලද පියවරක්ද කියලා. එනිසා ඔබතුමාට මා කියපු එකට අමතරව එහෙම නෙවෙයි කියලා යම් පැහැදිලි කිරීමක් තියෙනවා නම් ගරු අගමැතිතුමාගෙන් මා පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. එතුමා පැහැදිලි නොකරන්නේ නම් මා කියන එකම තමයි එතුමාගේ අදහස කියන එක මම තීරණය කරනවා.
නෑ කිසිම ප්‍රශ්නයක් නෑ මේ. හා. ගරු කතානායකතුමනි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා අද මේ විවිධ කොමිටු වලට සහ කාර්යසාධක බලකායවලට පත් කරන අයගේ සුදුසුකම් ගැන විමසනවා. නමුත් මේ කාර්යසාධක බලකායට පුද්ගලයන් පත් කළේ ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි. එහෙනම් එතුමා තමයි මේ සුදුසුකම් එතුමාට අනුව තමයි මේ පත් කළ තියෙන්නේ. නමුත් යහපාලන රජයේ කාලේ ඔබතුමා ජාතික විද්‍යාලක සභාවට පත් කළා, දූෂණ මර්ධන ඒකකයට පත් කළා. එතකොට ඔබතුමාගේ සුදුසුකම් ගැන අපි කවුරුත් ඇහුවේ නැහැ කොහොමද මේ පත් කළේ කියලා. ඉතින් ඒක නිසා ඔබතුමා අරලියගහ මන්ත්‍රී ඉඳන් දේශපාලඥයන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ඔබතුමාට කැමති දේශපාලඥයන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කළා. එතකොට ඒ කොමිටු වලට පත් කළ ඔබතුමාගේ සුදුසුකම් ගැන අපි ඇහුවේ නැහැ. ඒක නිසා මේ සුදුසුකම් ගැන අහන්න නැතුව ජනාධිපතිතුමාට ඒ කර්තව්‍ය කරන්න දෙන්න.
දෙවනි අතුරු ප්‍රශ්නය මම ඇත්තටම දෙකක් අහන්න හිටියේ නෑ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ඉතින් අපේ රටේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ওই විදිහට රටට මොකක් වෙයිද? හරිද? මොකක් වෙයිද? ඒ වගේම මා මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ කියලා තිබෙනවා එවැනි දූෂණ විරෝධී කමිටුවක හෝ එහි ලේකම් කාර්යාලයට හෝ පැමිණිලි කිරීමට හෝ පරීක්ෂණ කිරීමට හෝ මට බලයක් තිබුණා නම් මෙතන අද බොහෝ දිනක් නැහැ. මම වගකීමෙන් කියන්නේ. සහ ඒ වගේම මා දන්නවා වංචාව දූෂණයට එරෙහිව සටන් කරන්න සුද්ධ වූ අයිතියක් මට තිබෙනවා. ඒ සුද්ධ වූ අයිතිය තමයි මේ රටේ වංචාව දූෂණය පරදවන්න පුළුවන්කම තිබෙන්නේ, වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ, වංචාවට දූෂණයට හවුල් නොවුණු කෙනෙක්. මගේ හෘද සාක්ෂියක්, මගේ ක්‍රියාමාර්ගක්, මා දන්නවා මා මේ රටේ කිසිදු වංචාවකට දූෂණයකට නාස්තියට හවුල් නොවුණු කෙනෙක්, වංචාව දූෂණය මේ රටෙන් තුරන් කිරීම සඳහා කටයුතු කරන කෙනෙක්. ඒ සඳහා සුද්ධ වූ අයිතියක් තිබෙනවා. ඒ නිසා ඒ වගේ මේක ජනාධිපති කාර්යසාධ බලකායක් නෙවෙයි. හැබැයි එතුමා ආරම්භයේදී පූර්විකාවක් කිව්වා, ජනාධිපති කාර්යසාධක බලකාය පත් කරන්න ජනාධිපතිවරයාට අභිමතයක් තිබෙන බව. ඒකෙන් පෙන්නුම් කරන්නේ එතුමත් දන්නේ නැති බව, නීති හා සාමි පිළිබඳ ඇමතිවරයා. හරිද? මම හිතුවේ එතුමා දැනගෙන ඇති කියලා. අධිකාරමතුමා
විතරක් ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න.
සම මා හිතන්නේ වඩාත් යෝග්‍ය. මා ඊටමත් විධිමත් ප්‍රශ්නයක් අගමැතිතුමාගෙන් ඇහුවා. ඒ විධිමත් ප්‍රශ්නයට අගමැතිතුමා යම් උත්සාහයක් දරව විධිමත් පිළිතුරක් දෙන්න. හැබැයි නිකම් මේ අවිධිමත් නේද, පාරේ යනකොට ඔය ගලක් ගහගෙන යනවා වගේ උත්තරයක් දෙන්න උත්සාහ කරා නීති හා සාමි පිළිබඳ ඇමතිතුමා. ඒක සදාචාර නැහැ කියලා මම හිතන්නේ.
අරු කතානායකතුමනි, ජනාධිපතිතුමාගේ පත්වීමේ ගැසට් නිවේදනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුෂ්ටිස්තුම්මේ වගන්තිය 90 තමයි මේ විස්තරය තියෙනවා. ඒ 90 බලය පාවිච්චි කරමින් පත් කළා තියෙන්නේ. ඒ සමාජික ආදී කටයුතු ඉටු කළ යුතු කාර්ය අගමැතිතුමා කිව්වා. ඒක තමයි මේ.
හරි, බොහොම ස්තුතියි. අපි ඊළඟ මේදර් සුදර්ශන් දෙනපිටිය ඇමතිතුමා, අපි එකඟතාවයකට විරුද්ධයිනේ මේක. අපේ එකඟතාවයේ තියෙන අගමැතිතුමාගෙන් ප්‍රශ්න දෙකක් අහන්න. ඔබතුමාගෙන් නෑ, මගෙන් අවසර අවශ්‍ය නෑ. තමුන්නාංශ නීතිය රකින්ද ඒ ඇති. හරි, අගමැතිතුමාගෙන් ප්‍රශ්න දෙකයි අගමැතිතුමා අහන්න. ඒ දෙක ඇහුවා. නෑ, පැහැදිලි කිරීමක් මේ අපේ මේ එකඟතාවයේ නැහැ. එතුමා පැහැදිලි කරලා උත්තර දීලා තියෙනවා. නෑ, ඒක දෙන්න බෑ. අගමැතිතුමා එකඟ නම් උත්තර දෙන්න, පැහැදිලි කිරීමක් තියෙනවා නම්. හරි, මේ නිකන් කාලේ.
අර කතානායකතුමනි,
ඔව්,
ගරු කතානායකතුමනි,
අපි කවුරුවත් ඔබතුමා එක ඔබතුමාලා කවුරුත් එකඟ වෙච්ච ප්‍රශ්නයක් මේ අගමැතිතුමාගෙන් අහන්නේ. එතකොට ඒක එදා එකඟ වුණා. ප්‍රශ්න දෙකයි අගමැතිතුමා උත්තර දුන්න, ගියා, එතනින් ඉවරයි. දැන් ප්‍රශ්න දෙක එතුමා ඇහුවා. නෑ, ඒකට මේකට ඊට දෙන්න බෑ. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. මේජර් සුදර්ශන් දෙනපිටිය.
අර කතානායකතුමනි, අර අග්‍රාමත්තුමාගෙන් මේ ප්‍රශ්නේ යොමු කරන්න. අග්‍රාමත්තුමාට දිවයිනපුරා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලින් අත්තරංගුවට ගනු ලබන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වලට කුමක් සිදු කරන්නේද යන්නත්, එම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විනාශ කරන්නේ නම් එකේ ක්‍රමවේදය පිළිබඳවත් පැහැදිලිතාවයක් මහජනතාවට පෙනෙන්න නොමැති වීම ගැටලුවක්ව තිබේ. අත්තරංගුවට ගනු ලබන මේසා විශාල නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වලට කුමක් සිදු කරන්නේද, එම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විනාශ කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන වලට යම් බාධාවක් තිබේද, බාධාවක් තිබේ නම් එම බාධාව निराකරණය කිරීමට අවශ්‍ය පියවරගෙන තිබේද, ඒ මොනවාද, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ගේ දේපල හා වක්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන්නේද, ඒ සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන පවතින්නේද, නීති විරෝධී මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද, ඒ පිළිබඳව පසුබිමක් කරන්නේද යන්න මගේ ප්‍රශ්නය.
කතානායකතුමනි, මේ අමතුමා උත්තර දෙයි. ගරු කතානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් මේ පිළිතුරු දීමට ප්‍රථම මට මේ දේ කියන්න අවසර දෙන්න. ඊයේ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉතාම අසත්‍ය ප්‍රකාශ මේ පාර්ලිමේන්තුවේදී කළා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කරන ඒ නිර්ලජ්ජිත ප්‍රකාශ සම්බන්ධයෙන් හෙට දින මහජන ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මට විශේෂ ප්‍රකාශයක් කරන්න අවසර දෙන්න කියලා ඔබතුමාගෙන් මා ඉල්ලා සිටිනවා. ප්‍රථමයෙන්ම මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා නම් පළවෙනි එක තමයි, අත්තරංගුඩු ගැන ලැබූ මේසා විශාල නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට කුමක් සිදුවන්නේද, විෂමද්‍රව්‍ය වැරදි සඳහා සැකකරුවන් සමග අත්තරංගුඩු ගන්න ලබන මත්ද්‍රව්‍ය විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකයා වෙත යොමු කිරීමෙන් පසු එම ආයතනය මගින් ලබා දෙන විශ්ලේෂණ වාර්තාවේ ශුද්ධ බර අනුව සැකකරුවන්ට මහාධිකරණයේ අධිතෝජනා ගොනු කිරීම හෝ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල් ගොනු කිරීම සිදු කරන ලබයි. එසේ ගොනු කිරීමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග අවසන් වූ නඩුවලට අදාළව 1984 අංක 13 දරන විෂය අභින් වර්ග සහ අන්තරාදායක ඖෂධ 57 හතර ප්‍රකාරව නඩු භාණ්ඩවන විෂමද්‍රව්‍ය නිසි අධීක්ෂණයක යටතේ ස්වාභාවික පරිසරයට හානි නොවන පරිදි විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ලබයි. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය ප්‍රාදේශීය පොලිස් ස්ථාන විෂමද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කරන අනෙකුත් රාජ්‍ය ආයතන හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලැබූ මහා පරිමාණ මද්‍රව්‍ය තොග මේ වන විටත් විශ්ලේෂණ සඳහා රස පරීක්ෂා කාර්යාලයට යොමු කර විශ්ලේෂණ වාර්තා ලබාගෙන අධිකරණ කටයුතු අවසන් වන තෙක් සුරක්ෂිතව රස පරීක්ෂා කාර්යාලය සහ මාධිකරණ වල නඩු බඩු භාර නිලධාරීන් භාරයේ සුරක්ෂිතව තබා ඇත. 2013 වර්ෂයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගන්නා ලද මහා පරිමාණ මද්‍රව්‍ය වැටලීම් වාර්තාව ඇමිනුම් එකට යාකර ඉදිරිපත් කරන අතර එම වැටලීම් අදාළ විෂය මද්‍රව්‍ය මේ වන විටත් මහාධිකරණයේ නඩු භාණ්ඩ භාරකරුගේ භාරයේ සහ රජයේ රස පරීක්ෂක භාරයේ සුරක්ෂිතව තබා ඇත. සැක්කරුවන් නොමැතුව අත්අඩංගුවට ගන්නා ලද විෂ මද්‍රව්‍ය තොග නිසි අධීක්ෂණයක් යටතේ ස්වාභාවික පරිසරයට හානි නොවන ආකාරයෙන් විනාශ කිරීමට කටයුතු සිදු කරන බවත් ඒ අනුව සැක්කරුවන් නොමැතුව අත්අඩංගුවට ගන්නා ලද විෂ මද්‍රව්‍ය කොකේන් තොග විනාශ කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන නියෝගවල පිටපත් ඇමනුන් 2-4 දක්වා මෙයට යාකර තිබේ. 2. මෙම නීති විරෝධී මද්‍රව්‍ය විනාශ කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනවල යම් බාධාවක් තිබේද සැක්කරුවන් සමග අත්අඩංගුවට ගන්න ලබන විෂ මද්‍රව්‍ය විශ්ලේෂණ වාර්තාවක් ඇදීමෙන් පසු විනාශ කිරීමට අංක 13 දරන විෂ වර්ග අබින්සහ අන්තරාදායක ඖෂධ වර්ග 57 මගින් ප්‍රතිපාදන ලබා දී තිබේ. එසේ වුවත් විෂ මද්‍රව්‍ය නඩුකරයක නඩු නිමිත්ත වන්නේ අත්අඩංගුවට ගන්න ලබන මද්‍රව්‍ය තොගය වන බැවින් අධිකරණයේදී සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමේ භාරය පැමිණිල්ල වෙත පැවදී ඇති බැවින් අධිකරණයේම කර්තව්‍ය සාර්ථකව ඉටු කිරීම සඳහා නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ලබයි. එමෙන්ම මෙම මහාධිකරණයේ නඩු පවන ලබන විෂමද්‍රව්‍ය වැඩිවිදවල ඉහළම දඬුවම් වන්නේ මරණීය දඬනයෙන් දඬුවම් කිරීමයි. එෙහිදී වැඩිදිකරුවන් වන චූදිතයෙන් මෙම අධිකරණ නියුගයන්ට එරෙහිව අභියාචනාධිකාරී සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා ගොනු කරන බැවින් එම නඩු කටයුතුද අවසන් වන තෙක් විෂමද්‍රව්‍ය තොග විනාශ කිරීම සිදු කිරීමට හැකියාවක් නොමැත. 3. බාධාවක් තිබේ නම් බාධාව නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්න තිබේද ඒ මොනවාද? පිටතුර අත්අඩංගුවට ගන්න ලැබූ නඩු භාණ්ඩ විශ්ලේෂයෙන් පසුව රඳවා තබා ගැනීමකින් තොරව විනාශ කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් කමුටුවක් පත් කර ඊට අදාළ විධිවිධාන සකස් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් පවතී. මෙම කමිටුව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, රජයේ රස පරීක්ෂක කාර්යාලය සහ ජාතික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සමාජිකයන්ගෙන් සමන්විත වේ. මෙම කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ විශ්‍රාමික රජයේ රස පරීක්ෂක සකුත්තලා තෙන්නකෝන් මහත්මිය විසිනි. එහි සමාජිකයන්ගේ ලැයිස්තුව ඇමනුව 5 ඇතුළත් කර තිබේ. 4. නීති විරෝධී මද්‍රව්‍ය ජාරංකඩුවන්ගේ දේපළ සහ වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන්නේද? ඒ සඳහා ප්‍රමාණවත් නීති ප්‍රතිපාදනය පවතින්නේද? පිළිතුර විෂමද්‍රව්‍ය ජාවරංකඩුවන්ගේ දේපළ රාජසන්තය කිරීමේ කටයුතු සඳහා මේ වන විට 2006 අංක 5 මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත ස්ථාපිත කර ඇති අතර එම පනත 2011 අංක 40 මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතින් සංශෝධනය කර තිබේ. ඒ සම්බන්ධයෙන් දීර්ඝ පිළිතුරක් තියෙනවා. ඒක මම සභාවගත කරනවා ගරු කථානායකතුමනි. 5. නීති විරෝධී මද්‍රව්‍ය රටතොලට පැමිණීම වැළැක්වීමට රජයේගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ඒ පිළිබඳ පසුබිමක් තිබේද? පිළිතුර විෂමද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය ස්ථාපිත කර තිබේ. මුහුදු මාර්ග ඔස්සේ රටතොලට විෂමද්‍රව්‍ය රොක රැගෙන ඒම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර සේවා විධිමත් කර තිබේ. වෙරළාරක්ෂක බලකාය ස්ථාපිත කොට තිබේ. ගුවන් මගින් සහ නැව් මගින් මෙරට විෂද්‍රව්‍ය ගෙනීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රේගුව මගින් අවශ්‍ය කටයුතු සිදු කරන අතර ඊට අවශ්‍ය අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍ර ලබා දීමට කටයුතු කර තිබේ. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ උපඒකියා මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ස්ථාපිත කර ඇති අතර ඊට අමතරව රත්මනාන් සහ මත්තල ගුවන් තොටුපළවලද උපඒකියක් ස්ථාපිත කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. එසේම කටුනායක ගුවන් තොටුපළ ඒකකය විෂ මද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා පූර්ණ කරන ලද සුනකීන් රාජකාරිය සඳහා යොදවා ඇත. මහජනාර්ශ අමාත්‍යංශයේ ගරු අමාත්‍යමාගේ ප්‍රධානත්වයෙන් විෂමද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වැඩපිළිවෙළක් සිදු කරන අතර එහිදී පහසුදාන කරුණු සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් විෂමද්‍රව්‍ය ජාවාරංකරුවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධ පසුවිපරම් සිදු කරනු ලබයි. ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් තියෙනවා. එයත් මම සභාගත කරනවා. ස්තුතියි.
ගරු කථානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නය
දිවයිනපුර පොලිසිය ඇතුළු ආරක්ෂකංශ වලින් අත්අඩංගුවට ගන්නු ලබන නීති විරෝධී මද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාන්විතයන් කරනු ලබන නිලධාරීන් කොතෙකුත් අප මාධ්‍ය මගින් නිරන්තරයෙන් දකිනවා. එයිද ඔවුන්ගේ පෞද්ගලිකත්වය ජාවරණකරුවන් කෙරෙහි නිරාවරණය වීම තුළින් එම නිලධාරීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ගේ ජීවිත සම්බන්ධයෙන් වගකීම පිළිබඳව විශාල ගැටලුවක් ඇති වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් මත නිලධාරීන් මෙවැනි ක්‍රියාන්විතයන් වල යෙදීමට මැලිකමක් දැක්වීමට ඒ හේතුවක් වෙනවා. එසේනම් එම නිලධාරීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීමට සුදුසු වැඩපිළිවෙළක් තිබේද? එසේනම් ඒ කුමක්ද? මෙම නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල අය හට සුදුසු ආරක්ෂාවක් ලබා දීමට වැඩපිළිවෙළක් තිබේද? එසේනම් ඒ කුමක්ද?
ගරු කථානායකතුමනි, ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරගෙන යනවා දැන්ටමත්. නමුත් සියලු දෙනාම දන්නවා ඕනම පොලිස් ස්ථානයක ඒ මද්‍රව්‍ය වලට විරුද්ධව කටයුතු කරන කණ්ඩායම කවුද කියන සියලු දෙනාම දන්නවා. නමුත් අද වෙනක තුරුත් ඒ අයට සාමාන්‍ය විදිහේ තර්ජන මිස ජීවිත තර්ජනයක් ඇවිල්ලා නැහැ. නමුත් ඒ අයට ආරක්ෂාවත් අපි ඔවුන්ට නොපේ ඔවුන්ට වෙනත් අයට නොදෙන්න විදිහට ඒ ආරක්ෂාව අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා තමයි මෙතෙක් ඔවුන් සුරක්ෂිත තියෙන්නේ. ඒ තුලින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරමින් අපි මේ වෙනකොට ඇත්ත වශයෙන්ම මද්‍යව නිවාරණ මද්‍යව වලට විරුද්ධ බොහෝ මෙහෙයුම් කරලා තියෙනවා. ඒක නිසාම තමයි අද මද්‍යව වල අඩුපාඩුවක් මේ වෙළඳපළේ තියෙන්නේ. ඒක නිසා තමයි මද්‍යව වල මුදල දසගුණයෙන් පමණ වැඩි වෙලා තියෙන්නේ. නමුත් ඒ දේ කරන ඒ නිලධාරීන්ගේ ආරක්ෂාව ගැනත් අපි අපේ වගකීමක් ඒ දේ බලන බව මේ අවස්ථාවේදී කියා සිටිනවා.
මොනි, මගේ දෙවන අතුරු ප්‍රශ්නය, තවද මෙවැනිම ජාවාරම් පිළිබඳ තොරතුරු ලබා දෙනු ලබන පුද්ගලයන්ගේ රහස්‍යභාවය ඉන්ෆෝමන් ලගේ රාශිභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවරල් මොනවාද?
ඔව්, ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් අපි ඒගොල්ලන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම සඟවාගෙන තමයි කටයුතු කරන්නේ. නමුත් ඔවුන් සැකහිතල තමයි ඒ මේ ඒ පිළිබඳව දැනුම් දුන්න අය මෙයා මොහු වෙන්නේ නැත කියලා සැකහිතල තමයි පසුගිය දවස්වල ඒ මිනි මැරුම් නැත්තම් ඒ හිරිහැරකෙන් සිදුවේ. නමුත් පොලිසියට ඕන වෙලාවක ජනතාවට ඇවිල්ලා ඒ තමන්ගේ අනන්තාවය සංගමමින් ඒ අවශ්‍ය කරන බුද්ධි තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඒ පොලිසිය විසින් අපි අනිවාර්යයෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවය හෙළිදරව් කරන්නේ නැතුව ඔවුන්ට ඒ වගේම තමයි ඔවුන්ට ප්‍රසාද මුදල් සහ ත්‍යාග මුදල් පවා අපි පිරිනමලා තියෙනවා ජනතාවගේ දැනුවත් වීම නොමැතිව.
ගාමිණී වලේගොඩ මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තුෙන්. අපි දන්නවා සෞභාග්‍ය දැක්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කිරීමත් සමග 2019 වසරෙන් පසුව දේශීය ආර්ථිකය නගා සිටීමේ අරමුණු කරගත් භාණ්ඩ වර්ග ගණනාවක් ආනයනය තහනම් කිරීමටත් නව භාණ්ඩ වර්ග ප්‍රමාණයක් ආනයනය සීමා කිරීමටත් රජයේ කටයුතු කරනු ලැබුවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ, මේ ආකාරයෙන් තහනම් කරනු ලැබූ එහෙම නැත්නම් සීමා කිරීමට ලක් කළ භාණ්ඩ මොනවාද? ඒ අතුරින් දේශීයව නිෂ්පාදනය කරන ළමට බහණ්ඩ තිබේද? එසේනම් ඒ මොනවාද?
ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙනවා. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් කර ඇති අංක 22.32.18 සහ 21 ජූනි 11 වන දිනති ගැසට් නිවේදනයේ අනුව එළවලු පළතුරු ඇතුළු කෘෂිකාර්මික භාණ්ඩ, ටයිල්, ග්‍රැනයිට්, මෝටර් රථ, ප්ලාස්ටික් භාණ්ඩ, ලීබඩු, බයිසිකල්, සබන් වර්ග ආදී කාණ්ඩවලට අයත් භාණ්ඩ 433ක ආනයනයේ සීමා කර තියෙනවා. ඒ භාණ්ඩ අතරින් එළවලු පළතුරු ඇතුළු කෘෂිකාර්මික භාණ්ඩ, ටයිල් හා ග්‍රැනයිට්, ප්ලාස්ටික් භාණ්ඩ, ලීබඩු, ලුණු සහ මුහුණු ආවරණ යන භාණ්ඩ දැනටමත් දේශීයව නිෂ්පාදනය කිරීම වේගවත් කරලා තියෙනවා. ඒ වගේම වාහන ආනයනය තහනම් කිරීම නිසා ඇති වූ වෙළඳපොළ හිඟය පදනම් කරගනිමින් දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය ක්‍රියාත්මක කිරීමට මේ වන විට ආයෝජකයන් 11 දෙනෙකු පමණ ආයෝජනය කිරීම සඳහා සාකච්ඡා කරලා තියෙනවා, ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම මෙලෙස තහනම් කිරීම දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙහි ඍජු බලපෑමක් කරු කථානායකතුමනි ඇති කරලා තියෙනවා. මේ භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක් සහ 2019 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් වැය කර තියෙනවා. එවැගේම කරු කථානායකතුමනි මේ භාණ්ඩ ආනයනයේ తాවකාලිකව තහනම් කිරීම නිසා 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 758.3ක මුදලක්ද එවැගේම මේ අවුරුද්දේ මුල් මාස 9 ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 813.3ක මුදලක්ද සම්පූර්ණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක මුදලක් අපිට ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ රටේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය තුළ මෙවැනි ඉලක්ක අපිට රජයක් හැටියට ළඟා කරගන්න පුළුවන් වුණා වගේම ආනයනයේ తాවකාලිකව සීමා කර ඇති භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් දේශීය අංශ මගින් සාර්ථක වැඩසටහන් බොහෝමයක් මේ වෙනකොට ආරම්භ කර ඇති අතර දේශීය නිෂ්පාදනයේ දිරිගැන්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා කර්මාන්තකරුවන්ට ලබා දී ඇති බව පවසන්න ඕනි. ඒ එක්කම ගරු කතානායකතුමනි ආනයන ආදේශන හැටියට මේ රටේ නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ට දිරිගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් එවැගේම පුහුණුව එවැගේම අලුත් තාක්ෂණික දැනුම ලබා දීම එවැගේම ගරු කතානායකතුමනි අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී ඇති වෙලා තිබ දුෂ්කරතා මගහැරවීමට මැදිහත් වීම එතනින් එහාට ගිහිල්ලා ගැටලුවකින් තොරව තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරලා මේ වෙනකොට වැඩසටහන ක්‍රියාත්මක කරනවා ගරු කතානායකතුමනි. ඒ අදාළ අමාත්‍යාංශවලට සියලු අමාත්‍යාංශ තමන්ගේ විෂයපතය තුළ තියෙන දේශීය නිෂ්පාදන වැඩි කිරීමට දිරිගැන්වීමට අවශ්‍ය සියලු මැදිහත් වීම මේ වෙනකොට සිදු කරලා තියෙනවා.
මන්ත්‍රීතුමාගේ අවස්ථාව ගන්න. මේ අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අසන වෙලාවේදී අපි ප්‍රශ්න දෙකකට අවසර දීලා තියෙනවා මන්ත්‍රීවරයාට අහන්න. ඉතින් ආයේ අවස්ථාවේ ආයි ඊළඟ දිනේට දාගන්න. ඊළඟ නෑ ඊළඟ දිනේට දාගන්න. ඊළඟ දිනේට ඔබතුමා අපිට නැත්තම් අගමැතිතුමාට ලිඛිතව ඉන්න. නැත්තම් විවාදයක් ඉන්න. නෑ මට බය වෙන්න අවශ්‍ය නෑ. නමුත් මට කාලය පාලනය කිරීමේ වාකීම තියෙනවා. ඔබතුමාලා ප්‍රශ්න අහන්න ඔබතුමාලට උත්තර දෙයි. අගමැතිතුමා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අහන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අහන්න. සම්ප්‍රදායයට තමයි මේ කරන්නේ.
ගරු කථානායකතුමනි අග්‍රාමාත්‍යතුමාගෙන් මේම අසන ප්‍රශ්නයට නියමිතව තිබෙන මගේ ප්‍රශ්නේ ඉතුරු කොටස් වන එකී භාණ්ඩ ආනයනය සඳහා 2018-19 වසරේ කොපමණ මුදලක් වියදම් කොට තිබෙන්නේද? ඒ වගේම ආනයන පාලනය කිරීම සඳහා ඉතිරි කළ ඩොලර් ප්‍රමාණය දළ වශයෙන් කොපමණක්ද? ඒ වගේම ආනයන පාලනය තහනම් කිරීම හේතුවෙන් එකී භාණ්ඩ දේශීයව නිපද වීමට දේශීය නිෂ්පාදක කරුවන් දිරිගන්නා තිබේද කියන ප්‍රශ්නේ අතුරු ප්‍රශ්න කොටස් සියල්ලම එකටගෙන ගරු අග්‍රාමාත්‍යතුමා නියෝජනය කරමින් මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පිළිතුරේ අන්තර්ගත වෙච්ච නිසා අතුරු ප්‍රශ්න කිසිවක් නොමැති බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ.
මරික්කාර මන්ත්‍රීතුමා ප්‍රශ්නය
අහන්න. ගරු කථානායකතුමනි අග්‍රාමාත්‍යතුමාගෙන් අසනු ලබන ප්‍රශ්නය යුග දනාවි බලාගාරයේ 40% කොටස් ඇමරිකානු නිව් ෆෝර්ටස් එනර්ජි සමාගමට ලබා දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත්ද? ඒ තුළින් එම ගිවිසුම ප්‍රකාරව කෙරවල පිටියේ ගෑස් පරන්තය සහ ගෑස් නල පද්ධතිය ඉදිකිරීමේ අවස්ථාව නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට ලබා දී තිබේද? එසේ නම් එම ගිවිසුම හරහා LNG ඒකාධිකාරය නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට හිමිවන්නේද? එසේ නම් මන්නාරම් ද්‍රෝණිය තුළ ගෑස් හා ඛනිජතෙල් සඳහා කිසියම් පර්යේෂණයක් තිබේ නම් එහි ඒකාධිකාරී බලය මෙම නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට ලැබෙන්නේද යන්නයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 38-7 මේ අග්‍රාමාත්‍යතුමාගෙන් මාසේ පළවෙනි බදාදාන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඕන අගමැතිතුමා. පිළිතුරු දුන්නයින් පස්සේ වැඩිදුර පැහැදිලි කිරීමක් තමයි ඇමැතිතුමාට කරන්න පුළුවන්. දැන් මේ ඇමැතිතුමා මේ සම්බන්ධව කලිනුත් උත්තරයක් දුන්නා. දැන් මේ යුග ධනවි බලාගාරයේ ගිවිසුම පාර්ලිමේන්තුවට දෙනවා කියලා එතුමා එතුමාගේ වචනය තියන්න බැරිලා තියෙන නිසා මට මේ ප්‍රශ්නේ අහන්න ඕන අගමැතිතුමාගෙන් උත්තරේ බලාපොරොත්තු වෙනවා එතුමාගෙන්
ප්‍රශ්නෙට උත්තර දෙන්න මම
මම නෑ ස්ථාවර නියෝග අනු අගමැතිතුමා උත්තර දෙන්න ඕන ස්ථාවර නියෝග අනු
අර කතානායකතුමනේ අගමැතිතුමා අගමැතිතුමා ප්‍රකාශ කළා අගමැතිතුමා වෙනුවෙන් පිළිතුරු දෙනවා කියලා අදාල ඉන්න 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 ඔහෙලා ඔහෙලා ඔහම කතා කරන්නේ ඔහෙලා ඔහෙලා මේ පැත්ත ඉන්නකොට මේ අගමැතිතුමාත් නැගිටලා කොට ඉන්න සම්ප්‍රදාය හැදෙන්නේ එහෙමයි මේ ඉඳගන්න ඔයා මේ පැත්ත ඉන්නේ කල්ලේ දැන් වෙන කතාවක් කියනවා අගමැතිතුමා පැවරුවා දාලා අමැතිතුමාට පිළිතුරු දෙන්න That is the procedure. Parliament has accepted this procedure.
Aru, garu manti tu ma. Na
pasi utara de.
Manti tu ma.
Ma tu ma. Umat tu ma. Kita kata kata kata.
Atau dek ayat
tu. Pudeh tu ma. Apa itu keran ni?
Oh, marikar manti tu ma. ගරු කතානායකතුමනි මනි මම මේ ස්ථාවර නියෝග සම්බන්ධව තියෙන මේ කිව්වේ
මේ ස්ථාවර නියෝගයේ 90 38 32 යටතේ මන්ත්‍රීවරයෙකුට ඒ උත්තරය දෙන්න පුළුවන්
පුළුවන් නෑ නෝ ඔව් ඔව් අනුරු කුමාර දිසානායක
රු කතානායකතුමනි අපි දන්නවා අපිට වාචික ප්‍රශ්න තිබෙනවා ඒතර ඒ වාචික ප්‍රශ්න අපි අමාත්‍යතුරුන්ගෙන් විමසනවා අමාත්‍යතුමා මේ සභාවට පිළිතුරු ලබා දෙනවා හැබැයි අපි හැම මාසෙම පළමු බදාදා විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න විමසීම සඳහා අවස්ථාවක් දීලා තියෙන ප්‍රශ්න හතරක් ඒතර ඒක ඒ වෙලාවේ ජාතික වැදගත්කම කිය යුතු ප්‍රශ්නයක් අපි අග්‍රාමාත්‍යවරයාගෙන් විමසනවා මයිතන බිතාන්නේ සම්ප්‍රදාය ගත්තත් ඒක තමයි තියෙන්නේ අගම් අග්‍රාමාත්‍යතුමා පිළිතුරක් ලබා දෙනවා හැබැයි ඒ විෂයන් සමහර අමාත්‍යුන්ගේ විෂයන්ට අදාළ දේවල් අගමැතිතුමා පිළිතුරු ලබා දුන්නාට පසුව අදාළ මන්ත්‍රීවරයා සෑහීමකටපත් වෙන්නේ නැත්නම් තවත් අදාළ මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් අහනවා නම් ඒ වගේ වෙලාවක අදාළ විෂයභාර අමාත්‍යවරයාට ඒ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් හැබැයි ඇයි අපි නැත්තම් අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම කියලා විශේෂ එකක් තියලා අමාත්‍යරු උත්තර දෙන්නේ. එහෙම විශේෂයක් ඕන වෙන්නේ නැහැ එනවා. එහෙනම් තියෙන අමාත්‍යවරුන්ගේ ප්‍රශ්න පරණ එකමයි. එතන මේක විශේෂයක් හැටියට තියෙන අගමැතිතුමා පිළිතුරක් ලබා දෙනවා. අගමැතිතුමා පිළිතුරක් ලබා දුන්නාට පසුව ඒක අපි සෑහීමකටපත් වෙන්නේ නැත්නම් තවත් අතුරු ප්‍රශ්න තිබෙනවා නම් තවත් පැහැදිලි කිරීම අවශ්‍ය නම් අදාළ විෂයභාර අමාත්‍යවරයාට ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අග්‍රාමාත්‍යතුමා මූලික වගකීම් අරගෙන පිළිතුරු ලබා දීම තමයි වඩාත් උචිත. ඒ වගේම අග්‍රාමාත්‍යතුමා සහභාගී වෙන අවස්ථාවක් නැත්නම් මෙතන සභානායකතුමා හෝ මම කියන්නේ එතකොට තමයි අපි මොකක් හරි මේ ප්‍රශ්නවල තියෙන අපි අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න විමසීම කියලා කොටසක් ඇතුළත් කිරීමේ කාර්යභාරය ඉටු වෙන්නේ ගරු කතානායකතුමා
38 3 කියවන්නේ අග්‍රාමාත්‍යවරයාගේ අභිමතය පරිදි පිළිතුරු දීම සඳහා අදාළ විෂයභාර අමාත්‍යවරයාට යොමු කර ලැබිය හැකි එතුමා ඒක තමයි කරලා තියෙන්නේ
ඔව් නෑ
ඉතින් ඔකට කතා කරන්න දෙයක් නෑ
ඔව්
ඔව් බුද්ධිගමතින් මන්ත්‍රීමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකක්ද
කතානායකතුමනි මේ මම සභානායකතුමාගෙත් ඔබතුමාගෙත් අවධානය යොමු කරනවා අපේ සභාවේ සම්ප්‍රදාය හැදෙද්දි කාරණා තුනක් එකක් අපේ ස්ථාවර නියෝග දෙවැනි එක අපේ ස්ථාවර නියෝග වලට අමතරව මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ස්ථාවර නියෝග සහ මේ අපේ ඔබතුමාගේ මේසුඩත් ඇති ලේකම්තුමියගේ මේසුඩත් තියෙන ස්කීම් එකේ දැන් නම් 25th එඩිෂන් එක පාර්ලිමන්ටරි ප්‍රැක්ටිස් පොත එතකොට අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම අපිට එන්නේ මහා බ්‍රිතාන්‍ය සම්ප්‍රදායයි. එතකොට අගමැතිතුමා හැම වෙලාවකදීම උත්තර දීම සිදු වෙනවා. අගමැතිතුමාගේ උත්තර දීම තුල ඔබතුමා කියන විදිහට ওই තුන්වෙනි කාරණේ තියෙන අභිමතය කියන කාරණය හැබැයි අගමැතිතුමා නැති වෙලාවක තමයි වැඩියෙන් පාවිච්චි කළ යුත්තේ. හැබැයි අගමැතිතුමා ඉන්නවනම් අගමැතිතුමාගේ මේ මන්ත්‍රීවරු ඉල්ලීමක් කරනවනම්
එහෙම එකක් නැහැ.
ස්කීම් එකේ පොත දැකලා නැති අය මේ කතා කරන්නේ. මේ අඩු ගානේ මේක ගැන අවධානය යොමු කරලා ඔබතුමා අගමැතිතුමා ඉන්න හින්දා අගමැතිතුමාගේ පිළිතුරක් දෙන්න අවස්ථාව දෙන්න.
අගමැතිතුමා ඒ පිළිතුර අමැතිතුමා අදාළ අමැතිවරයා දෙනවා. අමැතිවරයා උත්තරය දෙන්න. මේක අවුල් කරන්නේ නැතුව. ඔව්. ඔව් එමෙතුමා උත්තරේ දෙන්න.
ගරු කතානායකතුමනි මේ යෝජිත ගිවිසුම් මගින් අත්සන් කර තියෙන ග්‍රාම රාමුගත ගිවිසුම් අනුව මෙම සමාගම කරපිටිය ගෑස් පරයන්තා ගෑස් ගන්න පද්ධතියේදී ඉදිකිරීම අවස්ථාව හිමවන අතර යදාළ ගිවිසුම් අනුව අවුරුදු පහක් සඳහා පමණ බව සඳහන් කර කැමැත්තෙමි. ඒ වගේම මේ ගිවිසුම් හරහා කිසිදු සමාගමට එල්එන්ජී සැපයීම සම්බන්ධ ඒකාධිකාරයක් ලබා දී නොමැති බව මම කියන්න කැමැතියි. තවද මේ සමාගම සමඟ ගිවිසුම් ගතවීමෙන් මන්නාරම් ද්‍රෝණිය තුළ ගෑස් සහ ඛනිජ තෙල් සඳහා වූ පර්යේෂණ එකී අධිකාරී බලයද මෙම සමාගම හිමවන්නේ නැහැ කියලා මම ආදරණ කරමි. මේ ගිවිසුම් හරහා රට විදේශ ආයෝජනයක් ගෙන්වාගෙන කටවරයේ රජයේ කිසිදු අවස්ථාවක රටේ සම්පත් විදේශ සමඟ විකුණන්න දැස් නැති බව මම මේ සභාව කියන්න කැමැතියි.
පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, මේක නිසා තමයි මම අගමැතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද අගමැතිතුමා දුන්නා නම් කෙලින් අවංක උත්තරයක් දෙන්න මේ බොරු උත්තරයක් දුන්නේ. හරිද? දැන් මේක දැන් මගේ අතුරු ප්‍රශ්න අවස්ථාව. දැන් මේක විකුණලා නැහැ කියනව නම් මේ කොටස් 140 මොන පදනමෙන් දුන්නේ? LNG ඒකාධිකාරයක් දුන්නා කියනව නම් ඔබතුමා මේ සභාවට මේ ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන්න බග්ගියම් බාර ගන්නවද? කවදද දෙන්නේ? කවදද
ලබන සතිය දෙන්න පුළුවන්?
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු මේ කථානායකතුමනි, දැන් මේ යුගදනවි බලාගාරය නිව් ෆෝට්‍රස් සමාගමට 140ක් ලබා දෙන්නේ රජයේ සතු මහා භාණ්ඩාගාරයට අවුරුද්දකට දල වශයෙන් රුපියල් බිලියන 2ක ආදායමක් ලබා දෙන සමාගමක කොටස් තමයි 140ක් මේ ඩොලර් මිලියන 250ට දීලා තියෙන්නේ. එතකොට මේ දෙන අතරවාරයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ නලපත් මේ ටර්මිනල් එක සඳහාත් ඒ වගේම පෙට්‍රෝලියම් එකෙන් නලමාර්ග නලපදින් සඳහාත් ජාත්‍යන්තර ටෙන්ඩරයක් දාලා තිබ්බා. එතකොට මේ නිව් ෆෝට්‍රස් සමාගම ඒ ටෙන්ඩර් වලට ඇප්ලයි කරලා තිබ්බේ නැහැ. එහෙම ජාත්‍යන්තර ටෙන්ඩරයක් දාලා තියෙද්දි ඒක ඉවලුවේෂන් ප්‍රොසෙස් එක තියෙද්දි ඒ ඉවලුවේෂන් ප්‍රොසෙස් එක යන වෙලාවේ මේකට ඇප්ලයි නොකරපු සමාගමකට ඍජුව ලබා දුන්නේ කවර පදනමකින්ද? මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයිද කියන එක අපි අහන්න කැමතියි.
මොකද මේ බලාගාරය අපේ විදුලි පද්ධතියෙන් ලැබෙන විදුලියෙන් 10න් පංගු කරත් අඩු කුඩා සමාගම. තාප බලාගාර පෞද්ගලික අංශයට දෙන්න තීන්දුව කරේ 90 දශකයේදී. ඒ අනුව තමයි මේ තාප බලාගාර පෞද්ගලික අංශය පටන් ගත්තේ. නැත්තම් ඊට ඉස්සෙල්ලා තිබුණේ විදුලිය නිෂ්පාදනය කිරීමයි බෙදා හැරීමයි විදුලි බල මණ්ඩලයට. නුත් තාප බලාගාර දුන්නට පස්සේ ඇඹිලි පිටියේ මාතර කැලණි බල ගල එතකොට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නම් මං. කලබල වෙන්න එපා. ඉතින් මේ හැම තාප බලාගාර මුදල් කැලණි බලාගාරේ තනිකර ඇමරිකන් සමාගමක් කරේ. ඊයේ පෙද්ද තමයි ඒක ජපන් සමාගමකට වික්කේ. ඒ වෙලාවේ තමනාසල කවුරුවක් කතා කරේ නැහැ. හරිද? මේ ප්‍රශ්නේ තමයි ඒ ටෙන්ඩර් කැඳවල දෙන පයිප් ලයින් එක දාන්න තේ සංස්ථාවෙනුත් ගෑස් ගේන විදුලි බල සමාගමලු. ඒ අතරතර තමයි මේ සමාගම ඉදිරිපත් වෙලා ඉතාම ලාභදායී ක්‍රමයකට දෙන්නේ ඉදිරිපත් වෙලා. අද දැන් ඒ ටෙන්ඩර් දෙක විදුලි කරලා තිනවා. මේකේ මිල ගණන් කැඳවන්නේ ලෝකේ ජාත්‍යන්තර මිල ගණන් වලට 90. ඒ අනුව තමයි මේකට දෙන්නේ. හා
දැන් ඒ ටෙන්ඩර් දෙක ඉවැලුවේට් කරලා ප්‍රදානය කරලා නැහනේ. එතකොට ඉවැලුවේට් කරලා ඉවර වුණාම තමයි ගණන් දන්නේ. එතකොට කොහොමද එහෙනම් ටෙන්ඩරේ හොරාට බැලුවද මේක ලාභයි කියලා කියන්න?
ටෙන්ඩර් දෙකටම ටෙන්ඩර් පත්‍රිකා එක එක දෙකයි හම්බෙලා තියෙන්නේ. එතකොට මේ ටෙන්ඩර් දැන් ඕපන් කරලා ඉවරයි.
ජය මහා මන්ත්‍රීතුමා කියන්න. ජය මහා මන්ත්‍රීතුමා
කියන්න. මේක ටෙන්ඩර් මණ්ඩලයට කියන්න.
මයික් එක දෙන්න.
හරි ඔක. අතෙන් මට අවසරය දෙන්න ඔය අතුරු ප්‍රශ්නයක් අහන්න. 38 වෙනි ගස්තාවේ 7 වෙනි එකේ
අතුරු ප්‍රශ්න දෙක.
නෑ කියව.
අතුරු ප්‍රශ්න දෙක ඇහුවා.
ඒකත් සතියකින් තමුන්නාසර දෙන්නම් බලන්න.
අහල ඒකනේ මේ ඇහුවේ දෙකම.
ඔව් හරි.
නෑ එහෙම එකක් නෑ. එහෙම නෑ. ඒක තියෙන්නේ එම එම අතුරු ප්‍රස වලින් එකක් හෝ ඊට වැඩි ගණනක් අසුන් ලැබිය හැකිය. වැඩි ගණනක් කියන්නේ දෙකයි. දෙකයි. හරි. ඉතින් මේ දෙක ඇහුවා. මේ දෙක ඇහුවා. ඔව්. එකක් හෝ ඊට වැඩි ගණනක් කියන්නේ දෙකයි. නෑ. හරි. බොහොම ස්තුති ඔබතුමා කියන කාරණේ නෙමෙයි මෙතන තියෙන්නේ. හරි. ඔව් මරික්කාර මැතිතුමා.
අපරයක්. ගරු කතානායකතුමා, දැන් ඇමතිතුමා පොරොන්දු වුණා, දැන් ඒ ටෙන්ඩර් පත්‍රිකාවල තියෙන අඩංගු දේවල් අර ගාන අඩුයි කියලා ඔප්පු කරන්න ඒකත් සතියකින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා කිව්වා. ඉතින් අපි සෑහීමකටපත් වෙනවා. ඉතින් ওই දෙකම සතියකින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න.
හරි. බොහොම ස්තුති.